දෙවෙනි කොටස අභිධර්මයේ නෝන අභිධර්ම කොටසේ පිටු අංක 12 සිට කියන පැහැදිලි කිරීම. 12 වෙනි පිටුවේ ඇත්තටම තේරුම් ගන්න අමාරු කාරණාවක් නැහැ. ඉතින් මේකේ අවසාන වශයෙන් සඳහන් වෙනවා අර මේ අභිධර්මයේ විශේෂ දහම් කාරණ වල දැනුවත්කමේ තියෙන වැදගත්කම ඉස්මතු කරන කාරණය. ඒ කියන්නේ යම් කෙනෙක් ආචාර්යයන් වහන්සේ කෙනෙක් උපාධ්‍යයන් වහන්සේ කෙනෙක් වශයෙන් මේ උපසම්පදා වට ආචාර්ය වෙන කෙනෙක් තමන් ගෝලයන් හික්මවන කෙනෙක් වශයෙන් ඔහු සතු යුතු ගුණාංග කීපයක් බුදුරජාණන් වහන්සේ 13 වෙනි පිටුවේ උඩදී සඳහන් කරලා තියෙන්නේ. ඒක කියනවා පංචහි භික්කවේ යංගෙහි සමන්නාගතේන භික්කුණ උපසම් පාදේ තබ්බං අංග පසකින් සමන්විත භික්ෂුව විසින් අනික් අය උපසම්පදා කරවිය යුතුයි. නිසයෝ දාතබ්බෝ ඔවුන්ට පිහිට විය යුතුයි. නිස දෙනවා කියලා මේක කියන්නේ. සාමනේරෝ උපට්ඨාපේ තබ්බෝ සාමනේරයන්ගේ සාමනේරයන්ව උපස්ථානයට තියාගන්න පුළුවන් ඔවුන්ට. ඔහුට ඒ සඳහන් වන අංග ටික තමයි ඊළඟට මේ සඳහන් වෙන්නේ. පටිබලෝ හෝති අන්තේ වාසින් වා සද්දි විහාරින් වා අභිසමාචාරිකාය සික්කාය සික්කාපිතු. ඔහු ප්‍රතිබල වෙන්න ඕනේ තමන් යටතේ ඉන්න ඒ තමන්ගේ ඒ ශිෂ්‍යයන්ව භික්ෂු ශික්ෂයන්ව විශේෂිත වූ ඒ ශික්ෂාපදයන්හි හික්මවන්නට විනය තුල ඔවුන්ව හික්මවන්නට. ඊළඟට කියනවා ආදි බ්‍රහ්මචාරිකාය සික්කාය විනේතුම්. මේ මුල් බ්‍රහ්මචර්යා ශික්ෂණේ ඔවුන්ව හික්මවන්නට ඔහුට පුළුවන් වෙන්න ඕනේ දෙවෙනි කාරණේ. තුන්වෙනි කාරණේ කියනවා අභිධම්මේ විනේතුම් අභිවිනේ විනේතුම්. තුන හතරවෙනි කාරණායි. ඔහුට පුළුවන් වෙන්න ඕනේ අභිධර්මයේ තුල ඔවුන්ව හික්මවන්න විශේෂිත ධර්මයන් තුල. ඒ වගේම විශේෂිත විනය තුල හික්මවන්නට පුළුවන්කමක් තියෙන්න ඕනේ තෙරුන් වහන්සේට තමන්ගේ ගෝලයන්. පස්වෙනි කාරණේ තමයි උප්පන්නං දික්ඨිකතං ධම්මතෝ විවේචිතං. ඔහුට යම් මිසදුටුවක් සිත තුළ උපන්නා නම් ධර්මයේ කරුණු ගෙන හැර දක්වලා ඒක විවේචනය කරලා නිවැරදි දෘෂ්ටි ඔහු පැමිණීමට තෙරුන් වහන්සේට හැකියාව තියෙනවා. මෙන්න මේ හැකියාවන් පහ තියෙන කෙනෙක් තමයි තමන්ගේ යටතේ භික්ෂුන් වහන්සේලා උපසම්පදා කරවිය යුත්තේ. එතකොට නිසදී යුත්තේ මේ හැකියාව තියෙනවා. සාමණේරයන්ගේ උපස්ථාන පිළිගැනීමට මේ හැකියාවන් තියෙනවා. සාමාන්‍යයෙන් හික්මවීමට කියන කාරණේ තුළ ගැබ් වෙනවා. එතකොට මේකෙන් පේනවා මේ ගැඹුරු දහම් කාරණා පිළිබඳ ලොකු පරිචයක් දැනුමක් මේ ගුරු ස්වාමීන් වහන්සේ නමක් ළඟ තිබිය යුතුයි කියලා. ඉතින් ඒකින් අනිත් පැත්තට අදහස් වෙනවා ගෝලයන් විසිනුත් මේ ගැඹුරු දහම් කාරණා ඉගෙන ගැනීම අවශ්‍ය වෙන නිසා තමයි මේ අවරින් මේ බුදුරජාණන් වහන්සේ ප්‍රඥප්තියක් පනවන්ත යෙදුනේ. ඉතින් ඒක නිසා මේ නිවන් දකින්නට විශේෂයෙන් මේ ගැඹුරු දහම් කාරණා වල හැදෑරීම අතිශයින්ම අවශ්‍ය වෙනවා. මේක මේ අභිධර්ම පිටකේ වේවා, සූත්‍ර පිටකේ වේවා, කොතන හෝ වේවා යම් ගැඹුරු දහම් න්‍යායන් තියෙනවද වරින් වර මේවා මෙනෙහි කළ යුතු වෙනවා. මේවේ අර්ථය අප විසින් තේරුම් ගන්න උත්සාහ කළ යුතු වෙනවා. ධර්ම විචය සම්බොජ්ජංගය කියලා ධර්මයන් නුවණින් හොඳට විමර්ශනය ඉලක් කිරීමේ හැකියාව බෝධි අංගයක් ලෙස බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා. ඉතින් මේ ධර්මය තුළ තමයි අවසානයේ මේ අපව ඉදිරියට පමුණවන්නේ. ඉතින් නැතුව දැන් සමහර ලෝකේ තියෙනවා දැන් මොකද මේ ධර්මය හදාරලා අච්චාරු වෙච්ච තැන් විවිධ විකෘති ධර්ම කාරණා ඉදිරිපත් වෙලා සමහර ලෝකේ දැන් සමහර භික්ෂුන් වහන්සේලා ධර්මයේ හැදෑරීම පසෙක තියලා මේ භාවනාවේ අද්දකීම් තුලින්ම තමන්ගේ ජීවිතය අවබෝධ කරගන්න ඕනි කියන මතයට ඇවිල්ලා තියෙන ධර්මයේ හැදෑරීම අඩු කරලා. නමුත් ඒකට පෙළඹෙන්නත් ඇත්තටම එක්තරා කාරණ කීපයක් මුල් වුණා. විවිධ විකෘති ධර්ම කාරණා ඉදිරිපත් වීම තුළ සමහර අයට ඒක හිසරදයක් වුණා. මේකේ මොකක්ද ඇත්ත මොකක්ද වැරදි කියලා තෝරගන්න බැරුව අන්තිමට සරලව ධර්මයේ ඉගෙනගෙන තමන් විසින්ම අත්දැකීම් ලැබමින් භාවනා කරමින් මේ ධර්මයේ ගැඹුරට යන්න සමහර කෙනෙක් උත්සාහ කරනවා. ඉතින් ඒකේ ඇත්තටම ඒකේ වැරද්ද තියෙන්නේ මේ කාලේ වැරද්ද. ඒ ප්‍රබල හරියටම ධර්මයේ තේරුම් ගත්තු මාර්ගඵල ලබපු ගුරුවරුන්ගේ හිඟතාවේ. ඉතින් ඒක නිසා තමයි මේ කාලේ වැරද්දත් එක්ක මේ විවිධ විකෘති ධර්ම කරුණු ඉදිරිපත් වෙනවා. ඒක නිසා සමහර අය ධර්ම කාරණා පැත්තකින් තියනට ඒක නිසා පෙළඹුණා. නමුත් ඒක අපිට කරන්ට දෙයක් නැහැ. යමෙක් හරි ධර්මයේ උගන්වනවා නම් ඒ ශිෂ්‍ය පිරිස තමයි දියුණුවටපත් වෙන්නේ. දැන් යමෙක් කොතරම් දක්ෂ වුණත් ඔහුට උගන්වන්න නිශ්චිත ධර්ම න්‍යායක් නැත්තම් ඒ ගෝලිය කවදාවත් ඉදිරියට යන්නේ නැහැ. දැන් බුද්ධ කාලයක් නැති කාලයක කවුරුත් නිවන් දකින්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ දෙන දායාදේ තමයි ධර්මයේ කියන එක. ඉතින් ඒක නිසා මේ ධර්මයේ මේ ගැඹුරු ධර්ම කාරණා සූත්‍ර පිටකේ වේවා අභිධර්ම පිටකේ වේවා ඒක තියෙන වැදගත්කම අපි තේරුම් ගන්න ඕනේ. යමෙක් ඒ කල්යාණ මිත්‍ර සම්පත්තිය තුළින් ඒක ලැබෙනවා නම් ඔහු දියුණුවටපත් වෙනවා. ඒක ලැබෙන්නේ නැත්නම් ඔහුගේ දියුණුවක් ඒ නිවන් මාර්ගය තුළ දියුණුවක් අපිට පණවන්න අමාරුයි. එතකොට මේ අභිධර්ම පිටකය ගැන සැලකුවොත් ඒක විශේෂිතව මේ 13 වෙනි පිටුවේ අවසාන භාගයේ සඳහන් වෙන්නේ ඒක හදෑරීම තුළින් විශේෂයෙන්ම අපිට ගන්න පුළුවන් ප්‍රයෝජන කීපයක්. ඉතින් ඒකක් තමයි මේ මට තේරුණ දෙයක්. මේ කුසලය හා අකුසලය පිළිබඳව ඒකේ ප්‍රභේදයන් පිළිබඳ නිර්වල අවබෝධයක් ලබා ගන්නට අභිධර්ම පිටකය හදෑරීම හේතු කාරණා වෙනවා. බොහෝ අය තුළ මේ දැන් සූත්‍ර පිටකේ විතරක් හදාරපු අය සමග සාකච්ඡාදී අපිට තේරුණා මේ සමහර විට ඒ කුසලය අකුසලය නිවැරදිව හඳුනා ගන්න තියෙන අපහසුකම්. සමහර විට විපාකයට කර්ම විපාකයට කුසලයේ කියලා ඉන්නවා. එහෙම නැත්නම් විපාකයක් විඳිනවට කුසල වඩනවා කියලා අය ඉන්නවා. එතකොට සමහර කෙනෙක් අකුසලයට කුසලයේ ලෙස රැවටෙනවා. ඉතින් මේ වගේ කාරණා මොකද්ද හරියටම කුසලයේ කියන්නේ, මොකද්ද හරියටම අකුසලයේ කියන්නේ, මොකද්ද කර්මයක විපාකයේ කියන්නේ, මොකද්ද කුසලයේ විපාකයේ, මොකද්ද අකුසලයේ විපාකයේ, කුසලයේ තියෙන විවිධ ප්‍රභේද අවස්ථා මොනවාද, මේවා නිශ්චිතව නිර්වුල දක්වලා තියෙන අභිධර්ම පිටකේ තුල. සමහර සූත්‍ර දේශනා තියෙනවා බුදුරජාණන් වහන්සේ ප්‍රායෝගික අවශ්‍යතාවය මත දේශනා කරපුවා ඒ පුද්ගලනුබද්ධව. සූත්‍ර පිටකේ තියෙනවා ප්‍රායෝගික නොවන කෙලින්ම ඕන කෙනෙකුට ගැළපෙන ධර්මතා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමහරවිට යමක් අනිත්‍ය නම් ඒ දුකයි, යමක් අනිත්‍ය නම් දුක නම් ඒ අනාත්මයි. ඒතකොට මේක සදාතනික ධර්මයක්. කාට වුණත් මේ ධර්මය තමන් තුළින් දකින්න පුළුවන්. හැබැයි සමහර ධර්මතා තියෙනවා මේ ඒ පුද්ගල අනුබද්ධව දේශනා කරපු උපක්‍රම. දැන් අර චුල්ලපන්තක ස්වාමීන් වහන්සේට ඒ රෙද්දක් පිළිමදින්න දුන්නා. මේ ඒ තුළින් ඔහු නිවන් දැක්කා. එක එක ඒ ස්වාමීන් වහන්සේලාට දුන්න විශේෂ කර්මස්ථාන තියෙනවා. එතකොට දැන් අභිධර්මය කියලා ගත්තාම මේ සියලු සත්‍යයන්ගේම චිත්ත සන්තතිය ඒ වුන්ගේ නාම රූප ක්‍රියාවලිය සිද්ධ වෙන ආකාරය. එතකොට ඒක පුද්ගල අනුබද්ධ භාවය අඩුයි. පොදුවේ මුළු විෂය පරාසයක් ගැන කතා කරන්නේ. ඉතින් නමුත් Taman ඒකේ මූලික සැකැස්ම ඉගෙන ගත්තාම තම තමන්ට අදාළ කොටස තෝරලා ගන්න ඉගෙන ගන්න පුළුවන් තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ එකක් තමයි මේක දක්වන්නේ. දැන් මේ අවසාන ඡේදය ගත්තොත් 13 වෙනි පිටුවේ එක දක්වලා තියෙනවා කුසලය අකුසලය නිශ්චිතව හඳුනා ගැනීම දුර්වල බවක් තියෙනවා සමහර අයට. එතකොට මේ වගේම වුණට කුසලය අකුසලයේ ප්‍රභේද පිළිබඳ වැත්තේද අල්ප දැනුමක්. කර්ම විපාකය හා නව කර්මයේ පිළිබඳත්තේද පැහැදිලි දැනුමක්. දැන් අලුතෙන් කර්ම කරනවා කියන්නේ මොකක්ද? අතීතයේ කරපු කර්මයක විපාකයේ විඳිනවා මොකක්ද කියන එක අපි වෙන් කරලා දැනගන්න ඕනේ. එතකොට දැන් විඥානය හා එය බැඳුණු මානසික ධර්මයන්ගේ එක්වහට ගැනීම විදීම් පිළිබඳ පුළුල් දැනුමක් බොහෝ දෙනෙකුට නැහැ. ඇත්තටම අභිධර්මයේ ඉගෙන ගැනීම තුළින් මේ විඥානය කියන්නේ මොකක්ද? එතකොට එකට උපදින ඒකත් සමග සම්බන්ධුණු අනෙකුත් සංඥා ස්පර්ශය වේදනා අනෙකුත් චෛතසික පිළිබඳ පුළුල් දැනුමක් ලැබෙනවා. දැන් සූත්‍ර පිටකයේදී අපි සමහර විට බොහෝ විට සිත කියලා කතා කරනවා සමස්තයක් වශයෙන්. රාග සිත, රාගයත් එක්ක මිශ්‍ර වූ සිත. එතකොට ප්‍රසන්න සිත කියලා කතා කරනවා, සතුට සිත කියලා කතා කරනවා. මේක සමස්තයක් වශයෙන් අරගෙන කරන්නේ. ඉතින් ඊටත් වඩා ඒක බෙදලා දක්වන අභිධර්ම දේශනාවේදී එතකොට සමස්තයක් වශයෙන් කරන දේශනත් අවශ්‍ය වෙනවා, බෙදලා දක්වපු දේශනත් අවශ්‍ය වෙනවා. ඒ අවස්ථාන කූල පුද්ගල බද්ධව තමයි ඒක තීරණය වෙන්නේ. ඊළඟට අපි යනවා 14 වෙනි පිටුවට. මේක දක්වලා තියෙන්නේ මේ ගැඹුරු ධර්ම අධ්‍යයනය තුළින් ඍජුවම ලැබෙන ප්‍රයෝජන කීපයක් මෙසේය. අනිත්‍ය සංඥා පළවෙනික, අනිත්‍ය සංඥා සිඹ දියුණු කරගන්න, සිඹ මතු කරගන්න. ඒ කියන්නේ දැන් අපි ධර්මයේ ප්‍රධාන වශයෙන්ම නාම රූප ධර්මයන්ගේ විවිධත්වය දක්වලා තියෙනවා. මෙන්න මේව තමයි කුසල ධර්ම. යම් අවස්ථාවක මේ කුසල ධර්මයක් අපේ සිත තුළ ක්‍රියාත්මක වෙන්න පුළුවන්, අකුසලයක් විපාක අවස්ථාවක් වෙන්න පුළුවන්. එතකොට ඊට පස්සේ මේව තමයි විවිධාකාර රූප ධර්මවල ලෝකේ පවතින කියලා. ඒ දක්වලා තියෙන ආකාර හැදෑරීමේදී ඒ નિરાයාසයෙන්ම මනුස්ස හදාරණ කෙනාගේ හිත මේ ජීවිතය ගැන අර තියෙන ඝන සංඥාව දුරු වෙලා මේක මේ ඒ ධර්මවල ක්‍රියාවලියක ප්‍රවත්මක් තමයි මේ ජීවිතය කියන්නේ කියන අදහස හිතට නගා ගන්න පහසුවක් එනවා. ඉතින් ඒ තුළ අවසානයේ අනිත්‍යතාවය පිළිබඳ හැඟීමක් තමයි ඔහු තුළ දියුණු වෙන්නේ. ඉතින් අනිත්‍යතාවය තුළ හැඟීම දියුණු වෙනවත් එක්කම අනාත්ම දර්ශනය මතු කර ගන්නටත් ඔහුට ඒකම හිවහල් වෙනවා. තුන්වෙනි කාරණේ හැටියට දක්වන්නේ හේතුඵල සම්බන්ධතා පුළුල් තේරුම් ගැනීමට. කියන අභිධර්ම පිටකේ විශේෂයෙන් මේ නොයෙකුත් ධර්ම සහ ඊට පස්සේ දැන් දෙවෙනි පොතට ගියොත් විභංග ප්‍රකරණය කියන අභිධර්ම පිටකේ පළවෙනි පොත ධර්ම සංගණි ප්‍රකරණය, දෙවෙනි පොත විභංග ප්‍රකරණය. ඒක මේ හේතුඵල න්‍යායන් බොහෝ වශයෙන් දක්වලා තියෙනවා පටිච්ච සම්පාද විභංගය කියන කොටසේ. තවත් නොයෙක් තැන්වල මේ වගේ නොයෙකුත් හේතුඵල සම්බන්ධතා විස්තරාත්මකව දක්වනවා. ඊට සියුම් වශයෙන් වන හේතුඵල සම්බන්ධතා දක්වලා තියෙනවා. දැන් සූත්‍ර පිටකේ සමහර තැනක හේතුඵල සම්බන්ධතා දක්වන්නේ සමස්තයක් වශයෙන් සම්පින්දණය කළා. දැන් එතකොට දැන් අපි අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලආයතනං කියලා ඒ දක්වන තැන්වල ඇත්තටම සම්පින්දිත අදහසක් තියෙනවා බොහෝ විට. දැන් නාම රූපේ නිසා සලආයතන, සලආයතන නිසා ස්පර්ශය වෙනවා කිව්වහම සලආයතන කියලා කියන්නේ එක දෙයක් නෙමෙයි, ආයතන හයක් ගැන සඳහන් වෙන්නේ. ඒක නිසා ස්පර්ශය වෙනවා කියලා කියන්නේ මේ ඇත්තටම සම්පින්දණය කරලා දක්වන්නේ. ආයතන හයම නිසා එක විට ස්පර්ශයක් සිද්ධ වෙන්නේ නැහැනේ. එක ආයතනයක් තමයි ඒක අවස්ථා ක්‍රියාත්මක වෙන්නේ. නමුත් ඒ සමස්ත ආර්ථය නුවණින් කියවන එක්කෙන තේරුම් ගන්න ඕනේ. එතකොට අපිට ඒ සම්පින්දණය කරපු අර්ථ වැදගත් වෙනවා. වගේම වඩාත් මේ පුළුල්ල ගැඹුරින් හදාරද්දී මේ ඊට වඩා සිතෙන් සිතට හේතුඵල න්‍යායන් දක්කලා තියෙනවා පටිච්චසමුප්පාද විභංගයේ වැනි ධර්ම ග්‍රන්ථවල අභිධර්ම පිටකේ. ඉතින් ඒ නිසා මේ හේතුඵල සම්බන්ධතා පුළුල් තේරුම් ගන්න අභිධර්ම පිටකේ පිළිබඳ හැදෑරීම ඉවහල් වෙනවා. ඊට පස්සේ නිශ්චිතව ධර්මයේ උගෙනීමට ඒකත් පැහැදිලි ඇති. ධර්මයේ ගැන ඉස්මතු වන ව්‍යාකූල අදහස් සමතේට ප්‍රමිනීමට ඕනේ. ඒක වැදගත් කාරණයක් අත කාලේ හැටියට එක එක්කෙනා විවිධ කරුණු දක්වද්දී අද මේ අභිධර්ම පිටකේ අපිට ඉතුරු වෙලා තියෙන නිසා තමයි මේ ඔක්කොම අපිට ඒ තැන්වලින් කපා හරින්න පුළුවන් වෙලා තියෙන්නේ. දැන් සමහර සූත්‍ර පිටකේ කාරණා තියෙනවා එක එක අයට මේ එක එක අතට පෙල්ලන්න පුළුවන්. නමුත් අභිධර්ම පිටකේ එහෙම ලිස්සලා යන්න අමාරුයි. මොකද බොහෝ විස්තරාත්මකව නිශ්චිතව කරුණු ඉදිරිපත් වෙනවා. දැන් සූත්‍ර පිටකේ දේශනාවල සමහර බුදුරජාන් වහන්සේ පුද්ගලයාට අදාළ දේ අදාළ තැනදී එල්ල කරලා කියනවා. ඒතර ඒක වෙන පුද්ගලයෙක් වෙන අතකට හරවගෙන බලන්න පුළුවන්. දැන් ඉතින් ඒක මේ ධර්මයේ හදාරණයට පැහැදිලි ඇති කියලා හිතනවා. ඒතකොට මේ වගේ ව්‍යාකූල අදහස් විශේෂයෙන් ওই අභිධර්ම පිටකේට එකතු කරලා තියෙනවා. මොග්ගලී පුත් මහ රහතන් වහන්සේ සම්පාදනය කරපු ඒ බුදුරජාණන් වහන්සේගේ නාය කර්මයට අනුව සම්පාදනය කරලා කියලා කියන්නේ මේ කතා ස්තූපකරණය. විශේෂයෙන්ම ওই අද කාලේ සාකච්ඡා වෙන බොහෝ කාරණා පිළිබඳව හොඳ ධර්ම විග්‍රහය මේ කතා ස්තූපකරණය සඳහන් වෙනවා. ඊට පස්සේ මේ නාම රූප ධර්මවල ප්‍රවැත්ම පිළිබඳ එන ව්‍යාකූල අදහස් හොඳට සමනය කරගන්න පුළුවන් අභිධර්ම පිටකයේ මනාව හැදෑරීම තුළින්. ඉතින් ඒ කාරණේ තමයි එතන තියෙන්නේ. මේ එතකොට ඒක 14 වෙනි පිටුවේ එතරම් අමාරු කාරණයක් නැහැ. ඊළඟට අපි යනවා 15 වෙනි පිටුවට. ඉතින් අපි මේක දක්වලා තියෙන්නේ මේ අභිධර්ම පිටකේ කොටස් 7කට බෙදලා අපි හදාරනවා. මේ කොටස් 7කට බෙදලා තමයි බුද්ධ ජයන්ති ත්‍රිපිටක සම්පාදනයේ තියෙන්නේ. දැන් මුළු ලෝකෙම මේ විදිහට තමයි තියෙන්නේ. ධර්ම සංගණි ප්‍රකරණය, විභංග ප්‍රකරණය, ධාතු කතා, පුද්ගල පඤ්ඤත්ති, කතාවත්තු යමක ප්‍රකරණය සහ පဋාණේ කියලා අභිධර්මයේ ග්‍රන්ථ 7ක් තියෙනවා. එතකොට මේ ග්‍රන්ථ හත කෙටියෙන් මේ දක්වලා ඉවෙන නාමයන් තමයි මේ දක්වලා තියෙන්නේ. ඊළඟට අපි යනවා 16 වෙනි පිටුවට. එතන ඉඳලා මේ දැන් මේ 16 වෙනි පිටුවේ අපි මුලින්ම ඔන්න මේ අර මුලින් සඳහන් කරපු මම සඳහන් කළා අර මිත්‍යා ආකාර දෙකක් තියෙනවා විදර්ශනාවට බලපාන දැනට අද අපේ බෞද්ධ සමාජයේ කතා වෙන්නේ. එතකොට මේකෙන් එකක් තමයි මේ මුලින්ම දක්වලා තියෙන්නේ මේ උඩින්ම තියෙන විද්‍යා 16 වෙනි පිටුවේ උඩින්ම විදර්ශනා ප්‍රතිරූපක අන්ත දෙකක් කියලා. එකක් තමයි විඥානවාදය සහ දෙවෙනි එක තමයි පරමාණුවාදය කියලා. එතකොට මේක මේ පසුව ටිකෙන් ටික මේ පොතේ විස්තර වෙනවා. දැන් මේ දෙකම ඇත්තටම අර කියනා වගේම සීල් ගුණයෙන්වත් සත්පුරුෂ හිමියුරු තුළින්ද මේක නොදන්නාකම නිසා මේ ඔස්සේ කරුණු ඉදිරිපත් වෙනවා. මේ මනහව හදාරලා නැති නිසා ත්‍රිපිටකයේ සමහරට ඔවුන් කියවපු පොතක් ගැන විශ්වාසයෙන් ඔවුන් කරුණු ඉදිරිපත් කරනවා. ඉතින් ඒකට අපිට වැරැද්දක් කියන්න අමාරුයි. නමුත් දැන් ඒක තමයි දැන් මෙතෙන්දී සාකච්ඡා වෙන්නේ යන්නේ. එතකොට මේ වාද දෙක මේ පරමාණුවාදය විඥානවාදය කියලා අපි නම් කරපු මේ විඥානවාදය කියන එක නම් මේ සමාජයේ සමහර අය අතර මේක ගැන අදහසක් තියෙනවා. මේ පරමාණුවාදය කියන්නේ මොකක්ද කියලා අපි ඊළඟට සඳහන් කරනවා. එතකොට මේ දෙකට අහුවෙච්ච කෙනෙක් ලේසියෙන් මේ විදර්ශනාවේ ඉදිරියට යන්නේ නැහැ. ඉතින් ඒකේ මේ මුලින්ම දැන් 16 ඒ අවසාන ඡේදයෙන් පරමාණුවාදයට සම්බන්ධව ඇති පරමාර්ථ සම්මුති අදහස පිළිබඳ විවරණය මෙහි පළමුව දක්වා ඇත කියලා. එතකොට මේ අභිධර්මයේ සාමාන්‍ය මෑත කාලයේ පසු කාලීන පොතකින්, ඒ කියන්නේ මේ ත්‍රිපිටකයේ සඳහන් අභිධර්ම පිටකයේ පොතකින් නෙමෙයි පසු කාලීනව ලියපු පොතකින් ඉගෙනගත්ත අයට නිතර අහන්න ලැබෙන වචනයක් තමයි පරමාර්ථ හා සම්මුති කියන වචන දෙක. එතකොට මේක ඇත්තටම ත්‍රිපිටකයේ අභිධර්ම පිටකය තුළ සඳහන් නොවන ආකාරයක අදහස් සුළු දැන්වීමක් තියෙන. නමුත් ඒකට එහෙම කියන්න වෙච්ච පසුබිමක් තියෙනවා. එතකොට මේක දැන් අපි පැහැදිලි කරලා දෙනවා මොකද්ද මේ පරමාර්ථ, මොකද්ද මේ සම්මුති කියන කතාව කියන එක කොහොමද මේ කාවේ. දැන් අභිධර්ම පිටකය හදාරපු කෙනෙක් දන්නවා ඒ පොත පළවෙනි පොත නම් ධර්ම සංගණි ප්‍රකරණය. ඒකේ මුලින්ම කුසල ධම්මා මාතෘකාවට පස්සේ කුසල ධම්මා කියලා කුසල ධර්ම විස්තර කරගෙන යනවා. සත්ත්ව సంతානෙක තියෙන්න පුළුවන්. ඊට පස්සේ අකුසල ධම්මා මේවා විස්තර කරගෙන යනවා. එතකොට මෙහෙම පරමාර්ථ ගැන එහෙම කතාවක්, පරමාර්ථ සම්මුති කතාවක් එයා අභිධර්ම පොත්වල මුලින් ඒ හැඳින්වීමේදී එහෙම නැත්නම් මූලික ඡේදවල එහෙම සඳහනක් නැතුව මේ කුසල ධම්මා අකුසල ධම්මා කියලා ඒ ධර්මයන් විග්‍රහ කරගෙන යෑමක් තියෙනවා. එතකොට මේක ගැන මේ ආපු අදහස් මේ සම්පින්දණය කරලා ගත්තු දෙයක් තමයි මේ පරමාර්ථ සම්මුති කියන මේ සංකල්පයක් ආවා. එතකොට මෙතන මේ කියනවා මේක එක්තරා ආකාරයකට සිවුම්ව වාග් විවහාරයේ සමගද සම්බන්ධයක් ඇත. ඒ කියන්නේ මේ සම්මුති කියන එක ගැන තමයි මේ කියන්නේ. මේ සම්මුති කියන එකේ වචන සම්බන්ධ මිනිස්සු කතා කරන දේවල් වලදීත් ඔය අපි කියනවානේ මේක මේ පුද්ගලයෝ අතර තියෙන වචන සම්මුතිය. එතකොට වාග් විහාරයත් එක්ක බැඳිලා තියෙනවා, බැඳිච්ච නැති ස්වභාවයකුත් තියෙනවා. එතකොට මේ වාග් විහාරයත් එක්ක තියෙන කාරණයක් තුලින් තමයි මේ පරමාර්ථ හා සම්මුති කියන ඔය දැන් කාලේ එන ග්‍රන්ථවල අභිධර්මයේ උගන්වන ග්‍රන්ථවල ඒ පරමාර්ථ හා සම්මුති කියන කතාවට පසුබිම හැදුනේ. ත්‍රිපිටකේ නැති ඒ පසුබිම හැදුනේ එහෙමයි. එතකොට ඒක දැන් වාග් විහාරය කියන එක මේ මිනිසුන් ඒ සමාජවල භාවිතා කරන ඒ භාෂාවන් වචන විලාසයන් එනෙක් භාෂාවන්ගෙන් ප්‍රකාශ කරන අදහස් මේක මේ ඇත්තටම විදර්ශනාවටත් විශේෂයෙන් සම්බන්ධ කාරණයක්. එතකොට මොකද මේ මිනිස්සු වචන හදාගෙන තියෙන්නේ තමන්ට දැනෙන දේවල් ඔස්සේ, තමන් හඳුනා ගන්නා දේවල් ඔස්සේ. එතකොට ඒ තුළ ලොකු මේ අපේ චිත්ත ක්‍රියාවලියත් එක්ක, සිතුවිලි ක්‍රියාවලියත් එක්ක බැඳිලා තියෙනවා මේ වචන කියන එක. ඉතින් ඒක තමයි මේ ඊළඟ මේ ගාථාවෙන් තියෙන 16 පිටුවේ අවසානයේ අක්කේය සංඤිනෝ සත්ත අක්කේයස්මින් පතිට්ඨිතා අක්කේයං අපරිඤ්ඤා යෝගමායන්ති මච්චුනෝ. වචන වලින් කියන දෑ පිළිබඳ සත්වයෝ සංඥාව ඇත්තාහුය, වචනෙහි වූ පිහිටා සිටි වචනය පිරිසිදු නොදැනීමෙන් මායාවේ වසඟයට යන්නා වේ කියලා. එතකොට මේ මොකද මේ වචනය පිරිසිදු නොදැනීමෙන් නොදැකීමෙන් මායාවේ වසඟයට යනවා කියන්නේ? මේ වචන අපේ සිත් තුළ සැකසෙන්නේ, ඒකට ලොකු සංඥා විඥාන පසුබිමක් තියෙනවා. එතකොට වචනේ යමක් පිරිසිදු දකින්නවා කියන්නේ ඒකේ අර පසුබිම විඥාන සංඥා ඇතිවන ආකාරය, ඒවා ඊට පස්සේ වචන වලට පෙරලන්නට, අපි හඳුනා ගන්න දේවල් ගැන අපිට වචන හදා ගන්නට ඒ යන පසුබිම අවබෝධ කරගත්තා කියන එක තමයි වචනය පිරිසිදු දකින්නවා කියන්නේ. ඉතින් යමෙක් ඒක අවබෝධ කරනවා නම්, විඥාන සංඥා ගැන අවබෝධ කරනවා නම්, ඔහු නිවනට යනවා. විඥාන සංඥා ගැන අවබෝධ නොකළොත් ඔහු මායාවේ වසඟයට යනවා. මේ ස්කන්ධ ගැන අවබෝධ කරනවද නොකරනවද කියන එක තමයි, මොකද ඒක එච්චරටම සම්බන්ධයි මේ වචනෙට. මොකද මිනිස්සු දැනගන්න, දැකගන්න, හඳුනා ගන්න ඕනෑම දෙයක් පසුව වචන වලින් ප්‍රකාශ කරන නිසා. එතකොට නමුත් මේ වචන සම්බන්ධ කතාව අපි පාලියේ කියනවා පඤ්ඤත්ති කියලා. මේ වචන වාග් විභාරයට යොදන තවත් පරියාය නමක් නම් තුනක් විශේෂයෙන් අභිධර්ම පිටකේ සඳහන් වෙනවා. අදිවචන නිරුක්ති පඤ්ඤත්ති කියලා. ඒකත් සම්බන්ධයක් තියෙනවා මේ දැන් කාලේ තියෙන පරමාර්ථ හා සම්මුති කතාවට. දැන් කාලේ තියෙන මේ සංග්‍රහ ග්‍රන්ථවල දැන් මේ වෙනස මොකද්ද? මේ පසු කාලීන අභිධර්මයේ කියලා කාට හරි ගැටලුවක් තියෙනවා නම්, දැන් ත්‍රිපිටකයේ තියෙන අභිධර්මයේ තමයි සප්තප්‍රකරණය. ඊට පස්සේ ලියවුණු ප්‍රධානම ග්‍රන්ථය තමයි මේ සප්තප්‍රකරණයට ලිව්වා අර්ථකථා බුද්ධකෝස ස්වාමීන් වහන්සේ. ඒ අර්ථකථා සම්පාදනය වුණේ බුද්ධ වර්ෂ 950 විතර. ඒකේ පළවෙනි ධර්ම සංගණී ප්‍රකරණයට කරපු අර්ථකතාවට කියනවා අට්ඨසාලිනී කියලා. විභංග ප්‍රකරණයට ලියපු අර්ථකතාවට කියනවා සම්මෝහ විනෝදනී කියලා. ඉතුරු අභිධර්ම පිටකේ ඉතුරු පොත් පහටම කරපු අර්ථකතාවට කියනවා පංච ප්‍රකරණ අට්ඨකතාව කියලා. ඊට පස්සේ ආව ටීකා යුගයේ, ඊටත් පසු යුගයේ. එතකොට අභිධර්මයේ ගැන ලියපු ටීකා තියෙනවා. ඒ ටීකා ඊට පස්සේ ඊටත් පසු යුගයේ ආව ප්‍රධාන මේ මෑත කාලේ ප්‍රචලිත වෙච්ච ග්‍රන්ථයක් වුණ අභිධර්ම කරුණු බොහෝ කොට සම්පාදනය කරපු ග්‍රන්ථයක් වුණ අභිධර්මාර්ථ සංග්‍රහය කියන එක. අනුරුද්ධ ස්ථීවරයන් වහන්සේ රචනය කරපු, ඒ කියන්නේ මේ බුද්ධ කාලේ හිටපු අනුරුද්ධ මහරහතන් වහන්සේ නෙමෙයි, මේ ටීකා යුගයේ හිටපු අනුරුද්ධ කියන ස්වාමීන් වහන්සේ නම. අන්න ඒ අභිධර්මාර්ථ සංග්‍රහය කියන ග්‍රන්ථය පාදක කරගෙන බොහෝ අභිධර්ම සරල සිංහල පොත් මෑත කාලේ ලියවුණා හේරුකාණේ මහානායක ස්වාමීන් වහන්සේ, ඊට පස්සේ අමරදාස රත්නපාල මහත්මයා. මේ වගේ ලියපු පොත් තියෙනවා. මෙන්න මේවට තමයි මම මේ සංග්‍රහ ග්‍රන්ථ කියලා, අර අභිධර්ම අටුවාව ගැන නෙමෙයි විශේෂයෙන් අදහස් කරන්නේ. ඉගෙන අත්තසාලිනී හා සම්මෝහ විනෝදිනී පංචප්පකරණ අටකතා නෙමෙයි, ඊටත් පස්සේ යුගයේ ලියවුණු අභිධර්මාන්ත සංග්‍රහයත් ඒකෙන් පස්සේ ආපු සරල සිංහල ග්‍රන්ථ. එතකොට මේවායේ තියෙන කරුණු වල තියෙන මේ එක්තරා අර්ථ දැක්වීමේ දෝෂයක් ගැන තමයි මේ පරමාර්ථ හා සම්මුති කතාව කියලා මේ පිටුවලින් මේ අදහස් කරලා තියෙන්නේ. එතකොට ඒකටම තමයි මේ ඒකම සම්බන්ධය මේ පරමාණුවාදය කියන කතාවට. එතකොට ඒක තමයි මේ සාකච්ඡා කරගෙන යන්නේ. එතකොට මේ ස්වාමීන් වහන්සේලා ගරු කටයුතු ස්වාමීන් වහන්සේලා. ඉතින් අපි අදහස් කරන්නේ මේ කෘති සම්වැර්දි කියලා. මේ අදහස් කරන්නේ ඒ කෘතිවල තියෙන එක්තරා න්‍යායක් ගැන සාකච්ඡාවක් තමයි මේක කරගෙන යන්නේ. එතකොට ඒ කෘතිවල විශේෂිත වැදගත් බොහෝ කරුණු අපටත් ප්‍රයෝජනවත් වුණා. මේ වාහන පාඨකයන්ටත් ප්‍රයෝජනවත් වෙයි, දැනට කියවන අයටත්, නමුත් මෙන්න මේ පරමාර්ථ සම්මුති කතා පිළිබඳ හරි අදහසක් හිතට අරගෙන ඒ කෝණයෙන් බැලුවොත් ඔබට බොහොම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් මේ දැන් කාලේ තියෙන සිංහල ඒ සංග්‍රහ ග්‍රන්ථ වලින් පවා. එතකොට 17 වෙනි පිටුවේ දැන් ඒක අපි විස්තර කරගෙන යනවා. බුද්ධ කාලීන අභිධර්මය හා පසු කාලීන මෙතු වෙනස්කම් කියන මාතෘකාව යටතේ. එතකොට ඒ වගේම සඳහන් කරන්න ඕනේ මේක මේ මැද ඡේදයේ අදහස් වෙන්නේ මෙන්න මේකම තමයි. ඇත්තටම මේ මූලික න්‍යායාත්මක යම් වෙනසක් සිද්ධ වුණු නිසා තමයි අභිධර්මයේ බොහෝ දෙනෙක් ප්‍රතික්ෂේප කරන්නටත් හේතු වුණේ. මොකද බොහෝ අය සරල සිංහල පොත් වලින් අභිධර්ම ඉගෙන ගත්තා. අර පාලි පොත් බලන්නට තේරුම් ගන්නට අපහසු නිසා ඉතින් ඔවුන්ට බොහෝ අයට තේරුණා මේක එක්තරා ප්‍රායෝගික නොවන සමහර සදස්භාවයක් මෙය තුළ තියෙනවාද කියන සැකයක් ආවා. ඇත්තට මේකට හේතුනේ ත්‍රිපිටක අභිධර්මයට වඩා අර පසුකාලීන ග්‍රන්ථවල තිබ්බ දෝෂේ. ඉතින් මේ කෘතිය සම්පාදනයේලත් අපිට විශේෂයෙන් පෙළඹීම ඇති කළ එකයි මේ යම් පිරිසක් ඉන්නවා නම් අභිධර්මයේ ප්‍රතික්ෂේප කරන. ඉතින් ඒ අය ප්‍රතික්ෂේප කරන්න ප්‍රධාන හේතුනේ මේ පසුකාලීන අභිධර්ම පිටකයට අයත් නොවන ග්‍රන්ථ. එතකොට මේවැය තියෙන වෙනස්වක් පැහැදිලි කරන්න දීලා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අභිධර්මය වඩාත් ඉස්මතු කරලා දෙන්න, අර වැරදි මත ගැන අවබෝධයක් ලැබලා දෙන්න. එතකොට මේකේ ඔන්න පළවෙනි ඒ 17 පිටුවේ අවසාන ඡේදයේ තියෙන පරමාර්ථ සම්මුති වරහන්තුවේ පඤ්ඤත්ති සංකල්පය කියලා මේකම තමයි අර පරමාණුවාදී කියන එකට සම්බන්ධ වෙන්නේ. එතකොට මෙන්න මේ කෘතිවල විශේෂයෙන් තියෙනවා ලෝක සැබෑවටම ඇති දේ, ඒ කියන්නේ මේ පසුකාලීන අභිධර්ම කෘතිවල ලෝක සැබෑවටම ඇති දේ පරමාර්ථ ලෙසද, සැබෑවටම නැති දේ සම්මුති හෝ පඤ්ඤත්ති ලෙසද මෑත කාලීන සමහර අභිධර්ම පොත්වල දක්නට ඇත. සැබෑවටම ඇති හේවත් විද්‍යමාන දේ චිත්තයිතසික රූප නිර්වාණ ලෙස දැක්වේ. එතකොට මේකෙන් කියන්නේ මේ ඒ ග්‍රන්ථවල මූලික අර්ථ දැක්වීමක් සිද්ධ කරනවා. සිංහල ග්‍රන්ථවල සැබෑවටම ඇති දේවල් තමයි පරමාර්ථ කියලා. ඊට පස්සේ සැබෑවටම නැති දේවල් සම්මුති කියලා අර්ථ දැක්වීමක් යනවා. ඒක පාලි වචනේ ඒ යොදනවා ස්පඤ්ඤති කියලා. ඉතින් සැබෑවටම ඇති දේ කියන්නේ සත්‍ය වශයෙන් තියෙන දේ කියන අර්ථයෙන් තමයි මේ චිත්ත චෛතසික රූප නිර්වාණ මේ තමයි ලෝක සැබෑවටම තියෙන්නේ කියලා එහෙම න්‍යායක් තමයි මේ දෙපတ် කරන්නේ. එතකොට සැබෑවටම නැති දැන් ඊළඟ 18 වෙනි පිටුවට ගියොත් ඒකට තමයි යොදපු වචනයක් තමයි අවිද්‍යමාන කියලා. විද්‍යමාන නොවන එතකොට සැබෑවටම නැති හේවත් අවිද්‍යමාන ලෙස දක්වා ඇති දෙයින් සමහරක් නම් ඇඳපුටු මේස යාන වාහන ආදියයි. මේ සැබෑවටම නැති දේවල් පැහැදිලි කිරීමේදී දැන් අර චිත්තයිතසික රූප කියන ඒවා තමයි සැබෑවටම තියෙන්නේ. සැබෑවටම නැති දේවල් පැහැදිලි කරන්න ගිහිල්ලා ගත්ත උදාහරණ කීපයක් තමයි මේ දක්වලා තියෙන්නේ මේ කෘතිවල දක්වන ඇඳපුටු මේස යාන වාහන ආදී කියලා. එතකොට මේවා සැබෑවටම නැති ලෙසට එහෙම නැත්නම් ඒගොල්ලෝ සඳහන් කරන පරමාර්ථ වශයෙන් නැති බවට ඇත්තටම ත්‍රිපිටකයේ කොහෙවත් බුදුරජාණන් වහන්සේ කියලා නැහැ මේ අඳපුටු වගේව නැහැ කියලා. සාමාන්‍යයෙන් දේශනා වෙන්නේ මේ නැත කියන අන්තයට යන්නත් එපා, ඇත කියන අන්තයට යන්නත් එපා. ලෝකේ පඬිතුයෙක් තියෙනවා කිව්වද මමත් ඒක තියෙනවා කියනවා මේ වගේ ආකාරයට බුදුරජාණන් වහන්සේ දක්කලා තියෙනවා. විශේෂයෙන් ඇත නැත කියන අන්තයට යන්න එපා කියලා තමයි එහෙම නැතුව මේ ඇඳපුටු මේස දැන් මේ විග්‍රහ පිටක ටිකක් බලුවා. ඇතර මේ ඇඳපුටු මේස ඒවා නැහැ කියලා කියන ප්‍රධානගත තර්කය තමයි න්‍යාය තමයි මේ රූප සම්බන්ධයෙන් කතා කරන්නේ කියලා. මේ රූප පරමාර්ථ වශයෙන් කියන්නේ ඇත්තටම තියෙන්නේ මේ ඊටාම කුඩා පරමාණු. එහෙම නැත්නම් ඒකට දුන්නා මේ පස්සේ කාලේ නමක් සුද්දස්ත්‍ර කියලා. ඒ වගේ මට්ටමින් තියෙන්නේ. එතකොට මේ ලොකුවට පේන්නේ ඒවැය සමූහයක එකතුවක් විතරයි. එතකොට ඇත්ත වශයෙන්ම තියෙන අර පොඩි ඒ පරමාණු විතරයි. ඉතින් ඒ තර්කයේ මත තමයි මේ ඇඳපුටු මේස මේවා මේ අපි වචන මේ ඇඳපුටු කියලා භාවිතා කරන වචන විතරයි ඇත්තට මේවැයින් අර්ථවත් වෙන ඒක ඝන දෙයක් නෑ කියන අදහස තමයි ඉදිරිපත් කළේ. එතකොට ඇත්ත වශයෙන්ම තියෙන අර සුද්දාෂ්ටක එහෙම නැත්නම් පරමාණු ආකාරයේ දේවල් විතරයි කියන්නේ. මෙතනදී සඳහන් කරන්න ඕනේ මේ සුද්දාෂ්ටක කියන වචනේ ඇත්තටම අභිධර්ම අටුවාවෙන් ඉතාම සීමිත වශයෙන් යෙදෙන වචනයක්. මන්ට මතක හැටියට අභිධර්ම අටුවාවේ 3 තැනක විතරයි මේක තියෙන්නේ වචනේ පව. මුළු අභිධර්ම පිටකේට මතුවාවේ ඒ දක්වලා තියෙන තැන්වල මේ සුද්දාෂ්ටක කියන වචනයට ගැන මේ ඒක පරමාණු මට්ටමින් අති සූක්ෂම කුඩා දෙයක් කියන ආකාරයට මේ අර්ථකථාවේව දක්වලා නැහැ. මේක අති සූක්ෂම ඉතාම පොඩි දෙයක් ඇහැට නොපෙනෙන දෙයක් කියන විවරණයක් ආවේ ඊට පසුව ටීකා යුගවල. එතකොට මේක ගැන ඔබට හදාරලා බලන්න පුළුවන්. ඇත්තටම අභිධර්ම අටුවාවත් නැති කාරණා තර්කයක් මුල් කරගෙන තමයි මේ ඇඳපුටු මේස යාන වාහන වගේ දේවල් සත්‍ය වශයෙන් නැහැ. ඒවා සම්මුතියක් කියන අදහස. එතකොට ප්‍රධාන කාරණේ එතකොට සඳහන් වෙනවා මේවා කිසිම ත්‍රිපිටකගත පොතක මෙහෙම න්‍යායක් මේවා නැහැ, මේවා ඇත්තට තියෙන්නේ මෙහෙම පොඩි මට්ටමින් කියලා බුදුරණන් වහන්සේ එකක් දේශනා කළා නේ. ඊට පස්සේ ඇඳපුටු මේස හෝ වෙනත් වස්තු නිලසින් හඳුනා ගන්නා සංඥා ප්‍රහාණය කළ යුතු දෙය ලෙස හෝ දක්වා නැත. දැන් ඇත්තට නැත්තම් යමකු ඒවා එසේ හඳුනා ගන්නවා නම් ඇඳපුටු වගේ දේවල් එහෙනම් ඒක ඔහුගේ එක්තරා සිවුම් මුලාවක්. ඊළඟට ඒක එහෙම නැත්තම් අපිට හිතෙන්න පුළුවන් ඒක රහතන් වහන්සේ කෙනෙක් එසේ හඳුනා නොගන්නවා ඇති කියලා. එහෙනම් දැන් මේ කාරණා අපි ඉගෙන ගන්න යම් කිසි විදර්ශනාවට අර්ථයක් පිණිසනේ. එතකොට යමෙක් කියනවා නම් මේවා බොරුවක් ඇත්තටම නැහැ කියලා එසේ අපි මේ ප්‍රතිපදාය වේදෙද්දිත් ඒවා ඇත්තටම නැති ලෙස දකින්නට අපි උත්සුක වෙනවානේ. ඇත්තටම මුල් කාලේ අපි මේ ඒ ආකාරයට උත්සාහ කළා මේ අඳපුතු ඒවා හඳුනා නොගෙන ඉන්න සමහර අය අපිට එහෙම හම්බෙලා තියෙනවා. එතකොට එහෙම නැතුව නිකන් මේ පොත කියවනවා නම් අපි ධර්ම පිටකේ යමෙක් ඒ කියන්නේ ඔහුගේකින් ඔහු ගන්න අර්ථයක් නැහැනේ. ඊළඟට නමුත් මේ දැන් පළවෙනි ඡේදය ගත්තොත් නමුත් පසු කාලීන අභිධර්ම අදහසට අනුව ආත්ම දෘෂ්ටියෙම නිවන් සංඥාද අවබෝධය තුළින් ප්‍රහාණය කළ යුතු ලෙස හැඟේ. විත රහතන් වහන්සේ තමන්නාට වස්තුන් කෙලෙස හඳුනා ගන්නේදයි ගැටලුවකි. ඒක තමයි මේ කාරණේ කියන්නේ. කියන්නේ දැන් මේ බොරුවක් නම් මේ නමුත් රහතන් වහන්සේ කෙනෙකුත් මේ ලෝකයේ තුල ජීවත් වෙද්දී කොහොමද කටයුතු කරන්නේ, ගනුදෙනු කරන්නේ කියලා ප්‍රශ්නයක් මතුවෙනවා. එතකොට මේ මොකද අභිධර්ම පොත්වල අදහසක් තියෙනවා මේ ධර්ම මාර්ගය යන එකනේ මේ පරමාර්ථ දැකලා නිවනට යනවා, පරමාර්ථ දැකලා ඒව විදර්ශනා කරලා නිවනට ලං වෙනවා කියලා මතයක් ගොඩනැගිලා තියෙනවා. එතකොට පරමාර්ථ දැකලා සම්මුතිය කඩලා බිඳලා දමලා ඔහු නිවනට යනවා කියලා අදහසක් තමයි තියෙන්නේ. ඉතින් සම්මුතිය කැඩුවට පස්සේ ඇඳපුටු මේස වගේව තවදුරටත් ඔහුට ඒව බලාත්මක වෙන්නේ නැත්තම් ගැටලුවක් වෙනවා. එක්කෝ සමහර වෙලාවට ඒ රහතන් වහන්සේ මුලාවක ඉන්නවද, වෙලාවකට පරමාර්ථය තුල රැඳිලා ඉන්නවද, වෙලාවකට ආයේ මුලාවට ඇවිල්ලා ඉඳලා කටයුතු කරනවද කියලා ගැටලුවක් එනවා. එතකොට ඒක තමයි මේ අහන්නේ. එහෙම මේ වගේ සංඥා ඇඳක් දකිද්දි, පුටුවක් දකිද්දි, ඒව ඉදිරි ඉඳිද්දි, ඒ තමන් පරිහරණය කරන වස්තුන් දකිද්දි රහතන් වහන්සේ කොහොමද ඒ අරමුණ ගන්නෙ, රහතන් වහන්සේගේ සිත කොහොමද? එතකොට මේව බොරුවක් නම් උන්වහන්සේ කොහොමද මේ ඉදිරියට ගන්දිනු සිද්ධ කරන්නේ කියලා තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. එතකොට මේ සඳහන් කරන්නේ එක ඊළඟට රූප පිළිබඳ ගැඹුරු ලෙස පෙනෙන නමුත් අනවශ්‍ය පරමාණුක විවරණයක් තුලින් ඉහස වස්තුන් නැති ලෙස දැක්වුනි. එතකොට මේක ඊළඟට එන ප්‍රශ්නේ තමයි එහෙනම් මිනිස් ශරීරය කියන එක. මෙලෙස ගත්තිට මිනිස් සිරුරද සැබෑ ලෙස නැති දෙයකි. මෙවිට ශාරීරික අනිත්‍යතාවය මෙනෙහි කරන්නේ කෙලෙසදයි මහා පටලැවිල්ල කැතිවිය. මේකෙන් අදහස් කළේ දැන් මේ පරමාණුක මේ පරමාර්ථ සම්මුති විවරණය තුළම එන එක ඊළඟ න්‍යායකයකට සම්බන්ධ කාරණයක් තමයි පරමාර්ථ තමයි අනිත්‍ය වශයෙන් මෙනෙහි කළ යුතු වන්නේ කියලා. සම්මුති දේවල් අනිත්‍ය වශයෙන් මෙනෙහි කිරීමේ තේරුමක් නැහැ කියලා මේ න්‍යාය තුළ ඉදිරිපත් වෙනවා. එතකොට ගස් ගල් වල අනිත්‍යතාවය නෙමෙයි අර සියුම් රූපේව හැදිලා තියෙන සියුම් රූප දැකලා දැනගෙන ඒවේ අනිත්‍යතාවයේ දැකීම තුලින් තමයි විදර්ශනාව ගැඹුරට යන්නේ කියලා මේ න්‍යාය තුල ඉදිරිපත් වෙනවා. එතකොට එහෙම වුණහම දැන් අදහස් කළා මේ ගස්ගල් මේවා අනිත්‍යයි කියලා එහෙම ඒ කතාවෙන් තේරුමක් නෑ කියලා. ඒතර ඒ විදිහටම බැලුවාම එනවා ඊළඟට. එහෙනම් මිනිස් ශරීරය කියන එකත් සත්‍ය වශයෙන් නැති දෙයක්. අර මොනවා හරි කුඩා සුද්දස්තක කියලා සමහරට අදහස් කරපු කුඩා, එහෙම නැත්නම් පරමාණු කියලා අදහස් කරපු කුඩා අංශු විතරයි තියෙන්නේ. මිනිස් සිරුරක් කියන දෙයත් බොරුවක් කියන එකම අර ගස්ගල් වගේම අපිට සඳහන් කරන්න වෙනවා. එතකොට ඒ න්‍යායට අනුව ඊට පස්සේ ප්‍රශ්න එනවා. දැන් සතිපට්ඨාන දේශනාවේදී බුදුරන් වහන්සේ මේ කායනුපස්සනා කොටසේදී මෙන්න සඳහන් කරපු කාරණයක් ගැන, ඒ කියන්නේ සතර සතිපට්ඨාන දේශනාවේදී බුදු හිමියන් කායනුපස්සනා මුලින් දැක්වුවේ කය කෙලෙස් වලට බොහෝ විට අරමුණක් වන නිසා කය සිතට වඩා පහසුවෙන් ගෝචර කර හැකි දෙයක් නිසාත් ඒ විද්‍යුතුන්ගේ පිළිගැනීම. නමුත් රූප පිළිබඳ පරමාණුක විවරණය ඔස්සේ විදර්ශනාවට බැසීමට උත්සාහ කළ යෝගාවචරයන්ට වූයේ ලිහාගත නොහැකි අවුලක සිටීමෙන්. දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ නොඑක් දේශනාවල නොඑක් අවස්ථාවල නැවත නැවතත් මේ කය අනිත්‍යයි, මේ ශරීරය අනිත්‍යයි කියන කාරණේ නැවත නැවතත් දේශනා කරපු දෙයක්. නමුත් මේ පරමාර්ථ විවරණය තුල කියවෙන්නේ නොකිය කියවෙනවා එක්තරා ආකාරයකින් එහෙම ශරීරය අනිත්‍යතාවය ගැයි එහෙම එක තේරුමක් නැති කතාවක් කියලා. ඒ කියන්නේ තැඳිලා තියෙන මූල ධාතුවල සුද්දස්තකවල අනිත්‍යතාවය ගැන තමයි වඩාත් වැදගත් වෙන්නේ. අර ශාරීරික අනිත්‍යතාවය ඒක සාමාන්‍ය ඥානයක්, සාමාන්‍ය සිහියක් කියන අදහස නොකිය කියවෙනවා. නමුත් ඒ පසු කාලීන ග්‍රන්ථවල ඒක කෙලින් කියන්නේ නැහැ. මොකද නිතර බුදුරජාණන් වහන්සේ ඒ ශාරීරික අනිත්‍යය කියලා දේශනා කළා තියෙන නිසා. නමුත් ඒ ගස්ගල් සම්බන්ධයෙන් ওই කතාව නිතර දක්නට ලැබෙනවා. ඒක පසුව මේ ඉදිරි උද්ෘතවල ඔබට දැක ගන්න පුළුවන් වෙයි. ඊට පස්සේ ඡේදෙන් අදහස් කරන්නේ පරමාර්ථ සහ සම්මුතිය යන සද්වස් න්‍යාය කෙසේ වෙතත් ඒ සඳහා යෙදු වචනද දොස් සහිතය කියන එක. ඒ කියන්නේ දැන් මේ න්‍යාය ඉදිරිපත් කරන්න යොදාගත්ත වචනවලත් ඉසෙල පටලවිල්ලක් තියෙනවා කියලා අපි තේරුම් ගන්න ඕනේ. දැන් ඊළඟට මේ අපි අදහස් කරනවා 18 වෙනි පිටුවේ ඉඳලා මේ වචන සම්බන්ධයෙන් මොකද්ද මේ වචනේට මේක සම්බන්ධ කාරණේ. බැලුව බැලමට කිසිම සම්බන්ධයක් නැති මාතෘකා දෙකක් වගේ. දැන් මේ පරමාණු සම්බන්ධව ඊට පස්සේ මේ වචන සම්බන්ධ මොකද්ද මේකට දෙකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා එන ගැටලුවක් තියෙනවා. එතකොට පිටු අංක 18 අගභාගයේ ඉඳලා ඉදිරියට දැන් විස්තර කරන්න යන්නේ මේ වචන සම්බන්ධ පටලැවිල්ල.